ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බලංගොඩ මුගුණමලේ නොමර 33/5 නිවසේ පදිංචි ජී.පී. ගුණසේකර මහතා ඇතුළු පවුලේ සැම විසින්. සුජීවත්ව වෙසෙන ඥාත හිතමිතුරු පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් බලයෙන් ධර්මය දේශනා කරන ගෞරවනීය පින්වත් ධර්මදේශක ස්වාමින් වහන්සේටත් ස්වාමින් වහන්සේගේ දෙමාපියන්ටත් සීලම මහා සංඝරත්නයටත් දෙපාර්ශවයේම දෙමාපියන්ටත් දායකත්වයේ දරුව අයගේ පවුල්වල සමටත් ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ලක්වාසී ලෝවාසී සීල දෙනාටමත් වහවහ උතුම් නිර්වාණාව බොහෝදේ පිණිස මේ ධර්ම දානමය කුසලය හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ඥාති පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් බලයෙන් දායකත්වයේ දරුව පින්වතුන් නමින් පරලෝසපත් සීලම ඥාතීන්ට මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනු ලබන අතර භවකාමී සසර සැපවත්ව මගඵල නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, අද මේ පිනුතුන් සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බලංගොඩ මුගුණමලේ නොම්බර 33/5 නිවසේ පදිංචි ජී.පී. ගුණසේකර මහත්මයා ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් ගුණසේකර මහත්මයා ඇතුළු පින්තුන් මීට කලිනුත් විශාල දේශනා ප්‍රමාණයක් සිද්ධ කරලා තිබෙනවා. එනිසා මේ අත්තු දැක්කාම අපි අඳුරනවා බොහොම ඇඳුනුම් කමක් තියෙනවා. කාලයක් තිස්සේ දේශනා කරලා තියෙනවා මේ ප්‍රඥා නාලිකාවේ. එනිසා අපේ මේ පින්වත් ස්වාමින් වහන්සේටත් මෙතනට රැස්ුණා වූ ගුණසේකර මහත්මයා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටත් මේ කුසලානි සංස ධර්මයන් මාර්ගඵල නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒක මේ ඇත්තටම මේ ඒක එහෙම ආවට ගියාට දිනු කරගන්න අමාරුයි. ඒකට අවශ්‍ය මාර්ග ගොඩාක් තියෙනවා. සත්‍ය අවබෝධය කරා යන්න ගොඩාක් පාරවල් තියෙනවා. හැබැයි ඉතින් මේ විදර්ශනා පටිපාටියෙන් තමයි කෙනෙකුට දුක ඉවර කරන්න වෙන්නේ. ඒකට එකතු වෙන්න එක එක තැන් තියෙනවා. ඒ නිසා තමයි මේ සතර සතිපට්ඨානේ පවා සතිපට්ඨාන ක්‍රම ගොඩාක් පෙන්වන්නේ. බැලූ බැල්මට පව හතරක් පේනෝනේ. බැලූ බැල්මටත් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා බැලූ බැල්මටත් ක්‍රම හතරක් තියෙනවා. ඒතට ඒක ඇතුලේ තවත් ගොඩාක් ක්‍රමවේද තියෙනවා. දැන් ධම්මානුපස්සනාව ගත්තොත් ස්කන්ධ විදර්ශනාව කිව්වම ඒක ගොඩාක් ක්‍රම තියෙනවා. ආයතන විදර්ශනාව කිව්වම ඒ ඔක්කොම ධම්මානුපස්සනාවට ආйти ගොඩාක් ක්‍රම තියෙනවා. තෙන් බොජ්ජංග විදර්ශනාව කිව්වම බොජ්ජංග විදර්ශනා කරන එක ධම්මානුපස්සනා වික්‍රමයක්. එතකොට මේ බොජ්ජංග ධර්ම විදර්ශනා කිරීමේ පටිපාටි ගොඩාක් කියන්න පුළුවන්. එතකොට දැන් මේ ධම්මානුපස්සනා විදර්ශනා පටිපාටි ප්‍රධාන වශයෙන් පහක් පෙන්නනවනේ. ඒ පහේ ආර්ය සත්‍ය විදර්ශනාව කියලා එහෙම එකක් තියෙනවා. ඒකේ ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් ඒවා මේ එක එක රටවල් වලත් එක එක විදියට හදාගෙන ඉන්න බෑ. මූලික දර්ශනය සතර සතිපට්ඨානේ තමයි. හැබැයි ඉතින් මේ කාලයක් යනකොට ඒ සතර සතිපට්ඨානේ වඩනවා කියන එක අයින් වෙලා ගින් සතර සතිපට්ඨානේ විතරක් ඉතුරු වෙනවා. ඒ සතර සතිපට්ඨානේ කියන්නේ එකක්, වඩනවා කියන්නේ තව එකක්, සතර සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියන්නේ තව එකක්. දැන් ගොඩාක් වෙලාවට සතර සතිපට්ඨානේ කියන්නේ සතර සතිපට්ඨානේ වඩනවා කියන එක නෙමෙයි. එතකොට සතර සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයෙක්ගේ ඇතුළ ලෑස්ති වෙන්න ඕන විදිහක් බුදුරජාණන් වහන්සේ අපට අනුදෙනවා දාල්. ඒ මූලික සූදානම පිණිස තමයි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ සතර සතිපට්ඨානේ වඩන් ශ්‍රාවකයව ලෑස්ති කරන එකට. ඉතල ලෑස්ති වෙන්න එපාය. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන්නේ සතර සතිපට්ඨානේ වඩන් ලෑස්ති වෙන එක. ඒ ලෑස්තිය තමයි කුසල සීලය කියලා කියන්නේ. එතකොට සූත්‍ර තිනෝ කිමත්තිය වගේ සූත්‍රවල තියෙනවා අංගුත්තර අංගුත්තර නිකායි. ඒකේ තියෙනවා 11 වෙනි පర్యాయයටයි ති. ඒකේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර ලොකු සාකච්ඡාවක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ සාකච්ඡාවේදී භාග්‍යතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ කුසල සීලයක ප්‍රතිලාභේ කුමක්ද කියලා. ස්වාමීනි මේ කුසල සීලයක ප්‍රතිලාභේ කුමක්ද කියලා නිතර අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් ආනන්ද මේ කුසල සීලේක ආනිසංස කිමානිසංස මොකක්ද ආනිසංසය කියලා අහනවා. කුසල සීලේක ආනිසංසය තමයි ආනන්ද පශ්චත්තාපේ නොවීම. ඒ කියන්නේ සිත උපේක්ෂාවක් මත පිහිටා තියනවා කියන එක. ඒක ගොඩාක් ගැඹුරු වචන. එතකොට කුසල සීලය කියලා කියන්නේ රාතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන වාක්‍යයට අදාළ ටික තමයි කුසල සීලය. මොකද මේ පන්තිල් අට සීල් ඒවා නෙමෙයි. ඒ ආජීව අට්ටමක සීල් කියලා කතා කරන ඒවා තියෙනවනේ. ඒවා සීල සම්පත්තිය. දැන් සීලේ ගොඩාක් ප්‍රභේද කියන්න පුළුවන්. සීල සම්පත්තිය තියෙනවා, සීල විපත්තිය තියෙනවා, ඊට පස්සේ සීලේම තව සීල විසුද්ධිය කියලා කියනවා. ඔය වගේ මේ සීලේ ගොඩාක් පැති කතා කරන්න පුළුවන්නේ. ඇත්තට මේ කුසල සීලේ කියලා කියන්නේ පන්සිල් රකින්නවා කියන එක නෙමෙයි, අටසිල් රකින්නවා කියන එක නෙමෙයි, දසසිල් රකින්නවා කියන එක නෙමෙයි. ඇත්තටම කුසල සීලේ කියලා කියන්නේ අර මේ සතිපට්ඨානේ වඩන්ඩ ශ්‍රාවකේ ක්ලෑස්ති වෙන්න ඕන විදිහක් ගැන සූත්‍රයේ තියෙනවානේ පාඨයක්, ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. අන්න ඒක තමයි කුසල සීලේ කියලා කියන්නේ. එතකොට සීල සම්පත්තියේ තමයි අෂ්ටාංග සීලයේ පෙහෙවස් අරමයේ කතා කරන්නේ. ඒව ඕනමයි, ඕන නැතුව මොකක්වත් කරන්න බෑ. පෙහෙවස් සමාදන් වෙන්නේ නැති කෙනෙක් ඒ කියන්නේ ඒකේ යාට බෑ මඟපලලාභී ගනුව වැඩ කරන්න බෑ. දැන් සීලයක් තියුණු කිරීමට ওই පෙහෙවස් යොදා ගන්නෙම මඟපලලාභීන් අනුව ගෙමන්නේ. මඟපලලාභීන් අනුව ඒ කියන්නේ මහරහතන් වහන්සේලා අනුව අද මම දවස ගෙවනවා කියන අදිෂ්ඨානින්නේ යම් කෙනෙක් සීලයකට එකතු වෙන්නේ. එතන ආජීව අට්ටාංගමක සිල් දස සිල් අරව මේවා කතා කරන සිල් තියෙන්නේ. ඒ ඔක්කොම අයිති වෙන්නේ සීල් සම්පත්තියට. ඇත්තට මේක සීල විසුද්ධියවත් නෙමෙයි. සීල විසුද්ධියේ ස්වභාවය තමයි පින්වත්නි සීල විසුද්ධියේ හැඩය සීලේ කැළැල්වීම පිණිස පවතින සංයෝජනෙම කඩන්ඩ එකතු වෙනවා. ඒකේ සුගතිය ගැන හිතන්නෙම නැහැ. දැන් අපි ගොඩාක් සිල් ලඟිනකොට සුගතිය ගැන අදහසක් අපිට තියෙනවනේ. දැන් සීල් රැක්කාම සීලය යම් කෙනෙක් දියුණු කළාට පස්සේ එයාට කවදාවත් දුගතියට වැටෙන්නේ නැහැ කියන බලවත් අදහසක් තියෙන එක හරි. ඒක හැමමයි බුදුරජාණන් වහන්සේම වදාළනේ. සීල් රැකපු අය සුගතියට ගියපු විදිය. යම් කෙනෙක් නිරෝගී වෙනවා නම් ඒක යාගේ සීලේක ප්‍රතිලාභයක්. යම් කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා නම් ඒ ලෙඩ වෙන එක දුසිල්වත්කමේ ප්‍රතිලාභයක් කියලා සිල්වතාගේ සීල සම්පත්තියත් දුසිල්වතාගේ සීල විපත්තියත් බුදුරජාණන් වහන්සේ වදාළනේ. ඉතින් ඒක සුය සිල්වතාගේ ඉතින් සීල සම්පත්තියක්. ඒකයි මරණාසන්න වෙලාවේ සිහි මුලා වෙන්නේ නැහැ. සීල සම්පත්තියක් තිබ්බම් මරණාසන්න වෙලාවේ සීල සම්පත්තිය තව ආනිසංස තියෙනවා. ඉතින් එයා තුල ගොඩ නැගෙන අභිමානී පවා සීලේක දෙයක් විදියට ධර්මයේ පෙන්වන්නේ. සිල්වතාගේ සීල සම්පත්තියක් තමයි පින්වත්නි. ඒ ඇතර මේ සීල සම්පත්තියේ වටිනාම දේ කාරණා දෙකයි මම මේක දකින්නේ. ඔය පුද්ගලයා තුළ ගොඩනගෙන අභිමානයක් කියලා එකක් තියෙනවා. ඒක නෙමේ වැදගත්ම දේ තමයි මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නැහැ. සීලයක් තිබ්බම සිහි මුලා වෙනවා. ඒ සිහි මුලා නොවීමිය යාම නිසාම යා සුගතියට යනවා. ඒක සිල්වතාගේ ඉතා බරපතල සීල සම්පන්නිය. දුසිල්වතාගේ විපත්තිය තමයි මරණාසන්න වෙලාවේ සිහි මුලා වෙනවා. අර සීලේ අපවිත්‍රතාවයේ සම්බන්ධ විතර්ක හිතට ගලන්න ගන්න එක ලෝක ධර්මයක්. මේක ලෝක ධර්මතාවයක්. ඒ අකුසලය හිතට පැන නගිනවා. අභ්‍යන්තරයේ තුල මරණාසන්න අවකාශය එනකොට මේ ජීවිතේන්ද්‍රයේ රූපේ අභාග්‍ය අවසාන පැත්ත එනකොට ජීවිතේන්ද්‍ර රූපේට අවශ්‍ය කර්මී ගෙවිගෙන අන්තිම වෙනකොට මේ මොකද ආයත් ප්‍රතිසන්දි විඥානයේ අවකාශය හදාගන්න යා ලෑස්ති වෙනවා ඇතුළ. ඒ අවකාශයේ ලෑස්ති වෙනකොට පින්වත්නර මේ තමා තුළ වඩපු ආචින්න කර්මාදී එකපාරම වෙනදට වඩා ස්මතු වෙලා එනවා. ඒ ඉන්නේ මොකද මේ විඥානයේ පැවැත්ම පිණිස අවකාශය හදාගන්න ඕනනේ. විඥානයේ පැවැත්මට නිදර්ශනයක් ඕනනේ. නිදර්ශනයක් තිබ්බොත් නී පින්වත් නී සතර මහා ධාතු ඇසුරු කරන්න පුළුවන්. ඒක නික කියන්නේ විඥානං අනිදස්සන අනිදර්ශනයි නනම් බෑනේ. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං හාත්පසින්ම නිදර්ශනී නැති වෙන මට්ටමට ආලෝකමත් වෙලා නම් ප්‍රඥාවෙන් විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං එත් ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති නගාදති සතර මහා ධාතු වෙ පිහිටන්න අමාරුයි කියනවා. එත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති නාම රූප ධර්මයන් ඇසුරු කරන්න බෑ ඒ විඥාණයට. විඥානස නිරෝධේන එතකොට මොකද වෙන්නේ? විඥානීන් සම්පූර්ණ විඥානේ නිරෝධේ පැත්තට යන්නේ. විඥානස නිරෝධේන එත්තේන උපරුජ්ජති එතකොට සියල්ල නිරුද්ධ වී යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමනේ. එතකොට මේ විඥානේ කියන්නේ ජීවිතේන්ද්‍ර රූපේ වැටෙන්න ලෑස්ති වෙනකොට කර්මයේ විසින්නේ මේක තියාගෙන ඉන්නේ මේ ඇඟ තියාගෙන ඉන්නේ කර්මයේ විශාල අධිපතිකමක් තියෙනවනේ. කර්මයේ විතරන්නේ මේ තව ගොඩක් හේතු තියෙනවා. නමුත් මේ ජීවිතේන්ද්‍ර රූපේ පැවැත්ම පිණිස කර්මයෙන් ලොකු ජවයක් ඕනනේ. හැම තැනකම අක්මුල් වල තියෙන කර්මයනේ. මිනිහ පොත්තක් ගැලවිලා යන්නේ කපව කර්මයට සම්බන්ධයිනේ. ගලක වැදුනා වෙන්න පුළුවන්. නියපොත්ත දිරලා මැරිලා වෙන්න පුළුවන්. නමුත් පින්වත් මේක අහම්බයක් නෙමෙයි. අහම්බයක් නෙමෙයි. හැම දෙයක් ඇතුළේම හැංගිච්ච දෙයක් තියෙනවා. කර්මය. එතකොට දැන් මේ ජීවිතේන්ද්‍රයේ රූපේ බිඳ වැටෙනකොට මේ කර්මයේ විසින් ඒ කර්මයේ විසින් ඉස්මතු වෙන රටාවක් තියෙනවා. කර්මයේ තමන්ගේ ජීවිතේ මතුවෙන රටාවක් තියෙනවා. එතකොට මේ කර්මය මතුවෙන රටාවට අදාළව තමයි අපේ විඥානයේ හුරු වෙලා තියෙන. අතන විඥාණයට තියෙන හුරුවක්. එතකොට ඒ හුරුව ඇතුලේ පින්වත්නි කර්මයේ ඉස්මතු වෙලා එනවා. මේ කර්ම ඉස්මතු වෙලා එනකොට මේ විඥාණයට ජවය ඕන නිසා අර අකුසලතාවේ වඩපු කෙනෙක් තුල ඒ අකුසලය ඉස්මතු වෙලා එනවා. ඒකයි සිහි මුලා වෙන්නේ ගොඩාක් වෙලාවට මරණාසන්න මොහොතේ සීල විපත්තියේ පදනම් කරගෙන. ගොඩාක් වෙලාවට සිහි මුලා වෙලා මැරෙන්නේ සීල විපත්තිය නිසා. දුසිල්වතාගේ සීල විපත්තිය ඉස්මතු වෙන හැම තැනකම පින්වත්නි මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා. ඒ මරණාසන්න මොහොතේ සිහි මුලා වී මිය යාම නිසාම මරණින් පස්සෙ යා ගොඩාක් වෙලාවට දුගතිය සිහි මුලා වුණොත් දුගතියනේ. ඉතින් දුගතිය හෝ සුගතිය පැනවෙන සීල සම්පත්තිය හා සීල විපත්තිය නිසා. ඒ සීලේ උභයාර්ථය එක. සීලේ තුන්වෙනි අර්ථයක් තියෙනවා. තිබ්බරි වටලයක් වෙන තුන්වෙනි අර්ථය. ඒ සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියන්නේ මොකද්ද? හැම වෙලාවකම යා ජවය හදා ගන්නවා මගේ සීලේ කැලැල් වෙන්නේ ඇයි? එයා සීලේ ඇසුරු කරගෙන තමන් තුලින් ප්‍රශ්න කරන්න ගන්නවා. අන්නේ ප්‍රශ්නාර්ථය තුල තමයි සීල විසුද්ධියට අවකාශය හැදෙන්නේ. ඇත්තටම සීල සම්පත්තිය සංස්කෘතිකයි. අපි අටසිල් රකින්නේ අපේ අම්මා තාත්තා කියලා අපිට මේ හාමුදුරුවෝ උගන්නලා මේ බෞද්ධ වුණාට පස්සේ පෙහෙවස් සමාදන් වෙලා මෙන්න මේ බඳු සීලයක් දිනු කරගෙන යන්න ඕන කියලා අපිට අපේ પરම්පරාගත කතාවක් තියෙනවා. ඒ પરම්පරාගත කතාව බොහෝම ප්‍රාග් බෞද්ධ යුගයේ දක්වාම යනවා. ඒ කියන්නේ පෙහෙවස් සමාදන් වෙන එක බුදුරජාණන් වහන්සේ මිස්මතු කරපු එකක් නෙමෙයි. ප්‍රාග් බා කියන්නේ මේ බුද්ධ ශාසනයේ කලිනුත් ඒක තිබිලා තිනු. ඒකනේ මහා මහායා බිසවුන් වහන්සේ සීල් සමාදන් වෙලා ඉද්දියා කියන්නේ බෝධිසත්වයන් වහන්සේ මව කුසට එනකොට. එහෙනම් මේ සීලය කියන එක අමුතු කතා. ඒ නිසාම බුද්ධ ශාසනයේ නිතරම කියන එක දෙයක්. මොකද්ද? බුද්ධ ශාසනයේ හැම වෙලාවකම කියන පින්වත් මහණෙනි මම සිල්වත් ගැන වැඩි කියන්නේ නැහැ. සීලය ගැනවත් සමාධිය ගැනවත් මම උලුප්පල දක්වන්නේ මගේ ප්‍රධාන සාකච්ඡාව ඒක නෙමෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මොකද්ද? මගේ ප්‍රධාන සාකච්ඡාව තමයි විදර්ශනා පටිපාටිය. ඒකනේ අටක් කරා තීනි පදා කී කී ඔය තියෙන මේ අට කතාවේ හරි ලස්සනට ඔක තෝරලා තිනවා. මම මේ අකුරු අටකින් පද අනිත්‍ය දුක්ඛාන ඒවා විදර්ශනාවට අයිති ඒවනේ. ඒක තමයි මහන්නේ මගේ ප්‍රධාන සාකච්ඡාව කියලා බුදුරජාණන් නමුත් ඒකට අර මේ පුද්ගලයා තුළ යම්කිසි ආකාරයක මූලික ගුණධර්ම වලට සීල සම්පත්‍ය ඕබනයි. ඒවා මූලික ගුණධර්ම. එතකොට මේ පුද්ගලයා තුල වැඩෙන්න ඕන ಗುಣධර්ම තියෙනවනේ මේ පින්වත්නි එයා තුල වැඩෙන්න ඕන ಗುಣධර්ම තියෙනවා මූලික ಗುಣධර්ම තියෙනවා ඒ වගේම මහ විශාල ಗುಣධර්ම තියෙනවා එතකොට මේ මූලික ಗುಣධර්ම වල තමයි සීල සම්පත්තිය ඇති නමුත් ඒක හොඳ දෙයක් ඒකට අපි ප්‍රශංසා කරන්න ඕන සාදු කියන්න ඕන ඒකට එකතු වෙන්න ඕන ඒක හොඳ දෙයක් නේ පින්වත්නි සීල සම්පත්තිය එතකොට සීල විසුද්ධියෙන් තමයි කෙනෙක් සෝවාන් වෙනවන සීල විසුද්ධියට එකතු වෙන්න ඕන එතකොට සීල විසුද්ධිය කියන්නේ මොකද්ද? සීල විසුද්ධිය කියලා කියන්නේ සීලේ කැළැල් වෙන්න බලපාන සංයෝජන තියෙනවා. සීලේ ඇත්තටම අපි දුසිල්වත්කම එන්නේ කියන දුසිල්වත්කම එන්නේ සංයෝජන නිසා. මොකද්ද? සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය නැත්තම් සීල දුසිල්වත්කම නැහැ. ඒකනේ සෝවාන් වෙච්ච කෙනා තුන සීලේ තහවුරු වෙන්නේ. සෝවාන් වුණාට පස්සේ යාගේ කවදාවත් සීලේ කැළැල් වෙන්නේ නැහැ. සෝවාන් වුණාට පස්සේ ඒකනේ අරියකාන්ත සීලයක් පිළිටනවා කියන්නේ. භාගතුන් වහන්සේ කෙරේ ධර්මී කෙරේ ආර්ය මහා සංඝයා කෙරේ අවිච්ඡ ප්‍රසාදයත් එක්ක යාතුල මන නගින දෙයක් තියෙන මොකක්ද? අරියකාන්ත සීල. ආර්යකාන්ත සෝවාත් වෙච්ච කෙනාගේ தත්ත්වය ඒ காரணා හතර මත ඒ සෝතාපන්න වෙච්ච කෙනා පිහිටනෝ එකයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි අර එහෙනම් මතක තියාගන්න සීලේ කැළැල් වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය නැත්තම් සීලේ කැළැල් වෙන්න අවකාශයක් නැහැ. එතකොට සීල විසුද්ධිය කියලා කියන්නේ හැම වෙලාවකම මං තුල සීලේ කැළැල් වෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. ඒ නිසා සීලේ දුසිල්වත්කමේ හේතුව දුසිල්වත්කම නම් ඵලය ඒකට හේතුව සක්කාය දිට්ඨිය. දුසිල්වත්කම නම් හේතුව දුසිල්වත්කම නම් ඵලය හේතුව මොකද්ද? සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය කැළැල් සක්කාය දිට්ඨිය මත එතකොට සීලය අසුරු කරගෙන පටිච්ච සමුප්පන්න විමර්ශනයේකට යනකොට තමයි ඒකට තමයි සීල විසුද්ධිය කියන්නේ. ඒක සීල සම්පත්තිය නෙමෙයි. ඒක සීල විසුද්ධිය. එතකොට සීල විසුද්ධියදී හැම වෙලාවෙම බලන්නේ ආ සීල් රකින්න නෙමෙයි. සීලේ කැළැල් වෙන සංයෝජනයේ කඩන්නයි බලන්නේ. එයි ආ දන්නවනේ සීලේ කැළැල් වෙන්නේ යම් සංයෝජනයක් නිසා කියලා එයා දන්නවනේ. එතකොට මේ සංයෝජනේ මොකද? සක්කාය දිට්ඨියක තර්කයක් විදියට භාගතුන් වහන්සේගේ දේශනාවෙන් බැලුවත් හරිනේ. සක්කාය දිට්ඨිය කඩපු උත්තමයා තුළ සීලය තහවුරු වෙනවා. එතකොට ඒ බඳු සීල විසුද්ධිය ගැන යම් අදහසක් තියෙන කෙනා හැම වෙලාවකම බලන්නේ සීලේ කැළැල් වෙන්නේ කුමන සංයෝජනයක් නිසාද? එතකොට යාට පේනවා සක්කාය දිට්ඨිය. එහෙනම් සක්කාය දිට්ඨිය කැඩුවොත් මම සදාතනික සීල් සබ්බදා සීල සම්පන්නෝ කියලා කියන්නේ ධර්මයේ. හැමදාම සීල් තියනවා කියලා. ඒ සබ්බදා සීල සම්පන්නෝ කියන එකයි සෝතාපන්න ශ්‍රාවකයාට. ස්ථාවරයි සීලේ මත. ආවේනික தত্ত্বයක් සීලේ. නමුත් දැන් අපිට තේරෙනවා අපේ ආවේනික தત્ත්වයේ සීලේ නෙමෙයි. ඒ කියන්නේ අපි සීල විසුද්ධිය අත්දැකීමට එකතු වෙලා නැහැ. එතකොට සීලේ විසුද්ධිය එතකොට දැන් මේ යම් ශ්‍රාවකයෙක් තුල සීල විසුද්ධිය කියලා කියන්නේ සීලේ කැළැල් වෙන යම් සංයෝජනයක් ඇද්ද? ඒ සක්කාය දිට්ඨිය. ඇත්තටම කාමරාග පිටික නෙමෙයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නිසා ඒ කියන්නේ මේ සවිඥානික රූපයේ පිළිබඳව පවතින මම කියන ගතිය පදනම් කරගෙන රූපය ඇසුරු කරනකම නිසා. රූපවත්කම කියන්නේ මම මටමයි මාතුලයි මේ රූපවත්කම තියෙන්නේ. මේ රූපවත්කම මාතුල පැන නගින තත්ත්වයක් කියලා මේ රූපයේ දෙස යම් කෙනෙක් බලනවා නම් ඒ බැල්ම තියනවා නම් අන්නේ බැල්ම තියෙන කම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සාමි කියලා සක්කාය දිට්ඨිය තෝරන්නේ. රූපවන්තං වාත්තානම් කිකි සක්කාය දිට්ඨිය තෝරන්නේ. විසියාකාරයක සක්කාය දිට්ඨිය පංචස්කන්ධයේ සම්බන්ධ තියෙනවනේ. එතකොට විසියාකාර වේදනාව කෙරෙහි මම ආයෙනින් දැන් මඳුරුවෙකුට ගහන්නේ මඳුරුවා කනකොට මඳුරුවා දෂ්ට කරනකොට තමා තුළ ඇති වෙනවා අමිහිරි දුක් වේදනාව. ඒ දුක් අමිහිරි දුක් වේදනාව මම ආයෙනින් පිළිගත්ත සියුම් භාවයක් ඇතුලේ තමයි මඳුරුවාට පාර දෙන්න පුළුවන්. ඇයි මඳුරුවා දෂ්ට කරනකොට ඇති වෙනවා අමිහිරි දුක් වේදනාවක්? ඒ දුක් වේදනාව මත යා මමත්වෙන් පදිංචි වෙලා ඉන්න තාක්කල් තමයි මේ වේදනාව උපද්දවපු මඳුරුවෙක් පේන්නේ. ඒ වේදනාව උපදව මඳුරුවට එතකොටයි ගහන්න පුළුවන්. එතකොට ප්‍රාණඝාතය වෙන්නේ නැත්නම් ප්‍රාණඝාතය කියලා එකක් වෙන්නේ නැහැ නේ පින්වත්නි. එතකොට සාමාන්‍ය කෙනෙකුට මේක විශ්ලේෂණය කරන්න නැති වුණාට පස්සේ ඔච්චර එකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. වේදනාව ඇතුලේ මමත්වයේ කියන එක නිසා තමයි මඳුරුවට පහර දුන්නේ කියලා පේන්නේ නැති වෙන්න පුළුවන්. යාට පුළුවන් යාට පේන්නේ දෂ්ට කරා මම ගැහුවා එච්චරයි. ඊට වඩා එකක් එයාට පේන්නේ නැහැ. එතකොට දෂ්ට කරනකොට යාට මේ අල්ලපු ගෙදර කෙනාගේ මඳුරුව කනකොට වල් ගිහින් මඳුරුව එලවන්න හිතෙන්නේ නැහැ නේ. ඒතරේක ඇතුලේ පුද්ගලාර්ථයක් නැහෙනී. ආත්මීය ස්වභාවයක් මත එයාගේ නඩත්තුවක් නැහෙනී අල්ලපු ගෙදරයි ගැන. ඒ නිසා මේ මඳුරු මෙහි වෙලා හිටියත් එයාට හැබැයි මේ ගෙදර මඳුරු ගැනත් අපි සංවිධි වෙන්නේ මේ මඳුරු අපිටත් බලපාන්න පුළුවන්. මට බලපාන්න පුළුවන්. මගේ දරුවන්ට බලපාන්න පුළුවන් කියලා පුද්ගලාර්ථය බාහිරටයි ඇතුළටයි බලනකොටයි බාහිරටත් බලන නිසා තමයි දරුවගේ කෑවොත් එහෙම කියලා හිතෙන්නේ. මොකද මේ අවිද්‍යා සහගත සිතක වටිනාකම දෙපැත්තෙන් වැටහෙනවනේ. එක්ක තමන් තුළ වටිනාකම පේනවා, නැත්තම් ලෝකේ වටිනාකම පේනවා. ඒ නිසානේ බුද්ධ ශාසනය හැම වෙලාවකම විදර්ශනා කරද්දී අජ්ජත්තං වා බහිද්ධා වා කියලා විදර්ශනා කරන්න කිව්වේ. ඇයි මේ හිතේ ස්වභාවය මේ විඥානීය කියන මහ බරපතල මායාකරුගේ ආවේනික తত্ত্বය තමයි මොකද්ද? ඒ ආවේනික తত্ত্বය තමයි ඇතුලේ වටිනාකම අඩු වුණොත් එළිය වටිනාකම පෙන්වනවා. ඇතුලේ වටිනාකම අඩු වෙන විදියට ඔයාලා විමසන්න ගියොත් එහෙම පින්වත්නි මතක තියාගන්න එළිය වටිනාකම වැඩියෙන් පේනවා. එළිය වටිනාකම වැඩි අඩුවෙන් පේන විදියට විදර්ශනා කළොත් ඇතුලේ වටිනාකම වැඩියෙන් පේනවා. ඒක මේ හිතේ හැටි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විදර්ශනා කරද්දී අජ්ජත්තං වා බහිද්දං වා කියලා විදර්ශනා කරන්න කිව්වේ. පින්වත් මහණෙනි මේ ඇතුළටයි එළියටයි දෙපැත්තටම ඕගොල්ලෝ විදර්ශනා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. ඒ නිසා මේ පින්වත්නි අපි එහෙනම් මතක තියාගන්න මේ අරියකාන්ත සීලය කියන්නේ මන තුළ සක්කාය දිටි තියෙන තාක්කල් මගේ අතින් ප්‍රාණඝාතය වෙන්න පුළුවන්. එතකොට ඒක හොඳටම පැහැදිලි වෙනවා. ඒ සක්කාය දිටිය නැත්තම් අපිට මදුරුවෙකුටවත් ගහන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ පින්වත්නි. එතකොට එහෙම අපිට දෂ්ට කරද්දී අපිට මදුරුවෙකුට පහර දෙන්න හිතෙන්නේ නැහැ. ඌමනා නම් එයා එලවල දාන්න පුළුවන්. හැබැයි මදුරුවෙක් වහනකොට ආ ඔහේ ලේබීලා ගියපු ආවේ කමක් නැහැ කියලා ඉන්නවනම් ඒකත් පින්වත්නි දෘෂ්ටිය. මදුරුවෙක් කනකොට කමක් නැහැ ඉතින් මම ලේ ටිකක් දුන්නා කියලා මම හිතා ගන්නවා කියලා හිටියොත් ඒක දෘෂ්ටියක්. ඒක කමන්නේ ඒ මොකද ඒක ඇතුලේ ඇති වෙන රෝගී තත්වයන් මත එයා බරපතල විදියට ඉස්සරහට යට පෙලෙන්න සිද්ධ වෙනවා. ඒක ඇතුලේ සමහරට නිවන් මාර්ගත් ඇහිලා ජීවිතයටත් අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද මඳුරේකට මේ ජීවිත වෙනස් කරන්න බැරිද? පුළුවන් නේ පොඩි මඳුරේකට බැරිද සම්පූර්ණ කතාව අනිත් පැත්තට හරවන්න? පුළුවන්. ඒ නිසා ඔන්නේ ඔය කාලා ගියපු ආවේ මං ධර්මයක් දියුණු කරනවා. ඒ නිසා මම ධර්මයක් දියුණු කරන නිසා මට හානියක් අර්බුදයක් වෙන්නේ නැහැ. ධර්ම සත්‍ය එහෙම එකක් බුද්ධ ශාසනයේ නෑ. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඉතාම සූත්‍ර ගොඩක ඒක එකක දෙකක නෙමෙයි. දැන් අපි නිකන් ගත්තොත් සබ්බාස වගේ සූත්‍රයක පවා පරිවර්ජනා විනෝදනා පහතබ්බම් කියලා දේශනා කරන්නේ. පරිවර්ජනය කරන්න ඕන චණ්ඩ හස්තියාව, චණ්ඩ අස්වයාව. මේනකොට නෑ මං සිල් රකින්න බය වෙන්න දෙයක් නෑ. ඔය අලින්ගින් මට කරදරයක් නෑ. මෙහෙම වෙලා හාඳුරුරු මට මතකයි එක වතාවක් ඔය ආරණ්‍යක හාඳුරු කෙනෙක් හිටියා. ඒ හාඳුරෝ මේ ඇත්තටම හරිම අහිංසක හොඳ කෙනෙක්. ඉතින් මේ අලියා එද්දී මේ ගිහින් ඊට පස්සේ අලියාට පෑගිලා යාන්තම් මැරෙන්න නැතුව බේරුණා. සෑහෙන කාලයක් ප්‍රතිකාර ගත්තා. ඉතින් ඒ හාඳුරෝ කියනවා මේ මට මම ඉතින් ඔය ගොඩක් සානස්ලා ඇසුරු කරලා දෙනවා. එතකොට ඒ සානස්ස කියනවා නෑ ඉතින් මම මේ අලියාවට මට කිසි කරදරයක් නැහැ නේ. මං ඉතින් ඔය පින්ඩපාතේ වඩිනවා කියලා ඔයිට ඉස්සෙල්ලත් මට කියලා තියෙනවා. ඉතින් පස්සේ මේ හාඳුරුවාට පින්ඩපාතේ වඩිනකොට අලියා එද්දි මේ හරුත් බය නැතුව ගියා ඉස්සරහට. මම ඉතින් අයිනින් පින්ඩපාතේ යනවනේ. ඉතින් මම යම් කිසි ධර්මයක් දියුණු කරන කෙනෙක් නේ කියලා හිතාන ගියා. එමියා මේ හාඳුරුවාට අලියා ගැහුවා. යාන්තම් මැරෙන්න නැතුව බේරුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ වදාලා පරිවර්ජණය කරන්න ඕන තැන දුරු කරන්න ඕන තැන දුරු කරන්න කියලා. එතකොට ඒ පරිවර්ජනේ දුරු කරන්න ඕන තැන පරිවර්ජනේ කරන්න ඕන තැන යාට තේරෙන්නේ නැත්නම් ඒ ඇත්තටම පරිවර්ජනින් දුරු කරන්න ඕන ආශ්‍රව තියෙනවා. ඒක තමයි දිට්ටි ආශ්‍රවවලේ ප්‍රධාන කොටසක්. ඒක දෘෂ්ටියේ විශාල අවුලක්. ඒකයි මං කිව්වේ මඳුරුවෙක් වහනකොට අනිව ඒ කාලා ගියපුවා වේ කමන්නේ කියලා ඉන්නවා නම් පින්වත්නි යා අතවැණුවේ ඩෙංගු වලට එයා බලෙන් ඇඟට අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තා. සත්‍ය අවබෝධයට ඒක මහ විශාල බාධාවක්. මඟපල පැත්තට නිවන් මඟ වඩන කෙනෙකුට ඒක මහ විශාල බාධාවක් පින්වත්නි. එතකොට ඒ නිසා ඔය පින්තුල්ලා ඉතාම හොඳින් මේ தත්ත්වය තේරුම් ගන්නට. ඉතාම හොඳින් මේ යථාර්ථය තේරුම් ගන්නට. එතන මේක තේරුම් ගන්නේ නැතුව අපිට කවදාවත් ජීවිත අවබෝධය කරා යන්න බෑ. ඇත්තට මේ ධර්මයේ හරිම ගැඹුරක් තියෙනවා කියලා අපි නිතරම කියන්නේ. එතන දැන් අපිට එනම් පෑදිලි වෙනවා සීල සම්පත්තිය වෙන එකක්, සීල විසුද්ධිය තව එකක්. ඊට පස්සේ මේ කුසල සීල් කියලා මේ කුසලානි සීලානි කියලා බුදුරජාණන් වහන්සේ වදාළි. ඒක ඍජුවම වර්තමානයේ නිවනටම සම්බන්ධයක. වර්තමානයේ කෙලින්ම නිවනට සම්බන්ධයක. කෙලින්ම ඒක තමයි මේ සතර සතිපට්ඨානෙ වඩනකොට බුදුරජාණන් වහන්සේ අපට වදාළ දේ තියෙනවා. මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. අනේ සමස්ත කතාව තමයි කුසල සීලය කියලා කියන්නේ. ආතාපි කෙලෙස්තවන වීරිය තියෙන්න ඕන. එතකොට මේ කෙලස්තාවන වීරිය මොකටද උපදව ගන්න සතර සති පට්ඨානෙ පිණිස. එතකොට හැම වෙලාවෙම කෙලස්තාවන වීරිය තියෙන්නේ මේ පින් කරන්න අරවට මෙවට නිමී ඇත්තට. මේවා අපි දැනටත් තියෙන ඒවානේ. එතකොට පින කියන එක අපි දැනුත් හොඳට කරන එක ඒ පින කියන එක මත කවදාවත් සත්‍ය අවබෝධය කරා කෙනෙක් යන්නේ නැහැ. පින කියන එක නැතුව බැරි එකක්. පින ඕනමයි නිවන් මඟ වඩන්න. දැන් මේ පින තුල්ලාට පිනක් තියෙන නිසානේ අද මේ ධර්මයක් කියවන්නේ. හොඳට සුවපහසුවෙන් ඔයාලට කෑම බීම කාලා සුවපහසුවෙන් ඇඳලා පැළඳලා ඔයාලට ඉන්න පුළුවන් මට්ටමට ඔය පින්නතුන්ලාගේ ජීවිතය ගොඩනැගිලා තියෙන මහ පිනකටනේ පින්වත්නි සසර. ඔයාලගේ කතාව බෝක්කුවක් ඇතුළේ නම් ලියවුනේ. ඔයාලගේ කතාව බස් ස්ටෑන්ඩ් එක රැය පහන් කරන මට්ටම නම් පින්වත්නි මේ ධර්මයක් ගැන හිතන්නවත් අවකාශය නැහැ නේ. ඇයි පින දුර්වල වුණොත් බෑ. ඒ වගේ මතක තියාගෙන පින අභිනන්දනේ වුණොත් ඒත් බෑ. ඔය දෙකම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ පින ගැන පව උපේක්ෂාවක් ශ්‍රාවකයා තුළ ඇති වුණොත් විතරයි යාට උපේක්ඛා බොජ්ජංගය කියන එක උපදවන්නේ. උපදින්නේ උපේක්ඛා බොජ්ජංගයට අදාළයි පින පිළිබඳව හොඳ මඳහත් වෙන එක. එතකොට ඒ නිසා පින්වත්නි අපිට හැම ආතාපි කියන්නේ කෙලස්තවන වීරිය. එතකොට කෙලස්තවන වීරිය කියලා කියන්නේ කුසලයේ ඉපදවීම. මොකද්ද කුසලයේ ඉපදවීම කියලා කියන්නේ? කුසලයේ ඉපදවනවා කියන එක ඇත්තටම මේ බුදුරජාණන්සේගේ නිවන් මඟටම සම්බන්ධව ආසන්නම අත්දැකීමේදී කුසලයේ උපද්දවනවා කියලා කියන්නේ සිහිය පිහිටනවා කියන එක. එතකොට මේ ආතාපි කෙලස්තාවන වීරිය උපදවන වීරිය කියනකොට කුසලානං උපසම්පදාය අකුසලානං පහනායි කියන වචන දෙක ඇතුළේ තියෙන්නේ. වීරිය කියලා කොතන යෙදුනත් ওই වචන දෙක තියෙන්නේ. කුසලානං උපසම්පදාය අකුසලානං පහනායි කියලා විස්තර කරද්දී උපන්න කුසල් නූපන්න කුසල් උපන් කුසල් නූපන් කුසල් කියලා කතා කළාට පින්වත්නි හොඳට මතක තියාගන්න මේ වීරිය කියනකොට අපි ගන්න කුසල අකුසලතාවය. එතකොට නිවන පිණිස කුසලය ගන්නකොට කියන්නේ නිවන් මාකට ආසන්න මැදකින් පරාසයේදී කුසලය කියලා ගත්තොත් සිහිය පිහිටුවා ගන්න එක. අකුසලය කියලා කියන්නේ මුට්ටස් සතිය මුලා වෙච්ච සිහිය. එතකොට සිහිය පිහිටුවා ගන්න එක කුසලය මුට්ටස් සතිය අකුසලය. හැබැයි නිවන්නට කිට්ටු වෙච්ච කෙනෙකුට නිවන සම්බන්ධ ගිතා සමීප අධ්‍යක්ීම් වලට එකතු වෙච්ච කෙනෙකුට තමයි මේ කතාව අදාළ වෙන්නේ. එතකොට නිවන්නට කිට්ටු වෙච්ච කෙනාට කුසලානං උපසම්පදාය අකුසලානං පහනායි කියනකොට උපට්ඨිත සතියයි මුට්ටස් සතියයි පෙනුනට ඊට මෙහා පැත්තේදී කුසල අකුසලතාවෙදී දස කුසල් දස අකුසල් විදියට විමස ගන්නවා අපි. කුසලයේ කියන්නේ දස කුසල් අකුසලයේ කියන්නේ දස අකුසල් කියලා අපි අත්දකිනවා. එතකොට මේ කෙනෙක් අහන්න පුළුවන් දැන් නිවනට අර කතාව නම් සමීපම අර කුසලයේ කියලා දස කුසල් අරගෙන අකුසලයේ දස අකුසලයේ අරගෙන බැරිද නිවන් දකින්නේ නැහැ. එහෙමත් සම්මාදිට්ඨිය උපදවන රටාවක් තියෙනවා. සම්මාදිට්ඨික සූත්‍රයෙන් අපි කරපු දේශනා 60ක් විතර තියෙනවා. ඒ වගේම අපි පළවෙනියෙන්ම කරපු දේශනාව තමයි කුසලංච පජානාති. කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති එත්තවතාපිකෝ ආසෝරිය සාවකෝ සම්මාදිට්ඨිය හොති කියලා කියාපු එකිනුත් යම් කෙනෙකුට සම්මාදිට්ඨිය උපද්දවන්න බැරිද? පුළුවන් උපද්දවන්න. හැබැයි කොහොමද උපද්දවන්නේ? ඒක වෙන කතාවක්. මේ අද දේශනාවට සම්බන්ධ නැහැ ඒක. එතකොට එයාට මේ කුසලයේ තමයි මේ පානගතේ නොකරන එක හොරකම් නොකරන එක කියලා එයා දැකලා කුසල් මුල් විදියට අලෝබද්දේ සමෝහ කියලා දැක්ක කියලා කවදාවත් එයා නිවනටපත් වෙන්නේ නැහැ. නිවනටපත් වෙන්නේ කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස අභ්‍යාකතස්ස ධම්මස හේතුපච්චේන පච්චෝ කියලා ඉතා ගැඹුරු භාවයක් තියෙනවා. මොකද්ද කුසලය? කුසලය තමයි ඒ පුද්ගලයා තුළ මතුවෙන අලෝබද්දේ සමෝහ කියන මූලික ගතිය. කුසලස්ස ධම්මස එකකින් උපදින චිත්තචෛතසික ධර්ම ටික දකින්න ඕන. ඒ චිත්තජෛතික ධර්ම ටික ඇතුලේ අභ්‍යාකතස්ස ධම්මස ඒකට අනුව ප්‍රාණඝාතී කෙරෙන ඒ කියන්නේ චිත්තජ රූපේ ඇසුරු කරගෙන යාතුල පැන නගින අபிසංකාර ටික දකින්න ඕන. අනියෝගී තා ගැඹුරු ක්‍රමයක් ඇතුලේ තමයි අර ඕගොල්ලෝ හිතාගෙන ඉන්න කුසල් අකුසල් කියන එක අඳුනා ගැනීමෙන් කුසල් මුල් අකුසල් මුල් අඳුනා ගැනීමෙන් නිවන් දකින්නවා කියන එක ඒක වෙනම පරයායක් වෙන පටිපාටිය. හැබැයි ඒ පටිපාටිය තොයාලට අර පෙළ මූලික අතපොත ගෑමෙන්න නිවන් දකින්න බෑ. කුසලයේ කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, පාණාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමීසුමිච්ඡාචාරා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, මේ විදිහට අර ඒ විරමණය වෙන්වීම කියන එක දැකලා මේ අනේ මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන මට්ටමට මගේ මූලික මානසික ප්‍රවාහය තියෙන මොකද්ද? අලෝබද්වේ සමෝහ පදනමිච්ච කුසල් මුල් තියෙනවා. ඒකයි මම මේ කුසල් මේ කුසලයට එකතු වෙන්නේ කියලා එහෙම දැක්ක කියලා යාට එක්තරා සම්මාදිට්ඨියක් උපදිනවා. නමුත් පින්වත්නි මග මාර්ගඵල අත්දක්වා යන්නේ ඒකට අපි කියන්නේ ඵල සම්මාදිට්ඨිය කියලා. එහෙම එකක් උපදින්නේ නැහැ. එහෙමකක් උපදින්න නම් යා දකින්න ඕන අර මේ ඔයි කියපු පටිපාටියට කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස් අභ්‍යන්තරයේ තුල කුසල් ධර්ම නිසා කුසලස්ස ධම්මස් කුසල් ධර්ම උපදිනවා මොනවාද කුසල් ධර්ම එතන චිත්තචෛතසික ධර්ම අභ්‍යාකතස්ස ධම්මස් මොකද අභ්‍යාකත ඒකට ඒ චිත්තචෛතසික ධර්මත් එක්කම පෙරපසු නොවි හටගන්න රූපස්කන්ධය චිත්තජ රූපය එතකොට මේ චිත්තචෛතසික ධර්ම සහ චිත්තජ රූපේ හටගෙන යාතුල ගොඩනගෙන අபிසංකාරගත වීම අபிසංකාරගත වීම සිතින් කයින් වචනින් යාතුල ඊතා කුසල භාවයන් ගොඩනැගෙන ඊතා ගැඹුරු කතාවක් ඒක ඒක අර මේ මූලික සම්මාදිට්ඨියට එහාට ගින් ඊතා ගැඹුරු ඊට පස්සේ ඒක යා අතීත අනාගත වර්තමාන වශයෙන් අතීත කුසලයේ නිසා වර්තමාන කුසල් ධර්ම උපදින විදිය අතීත කුසලයේ අරමුණු කරගෙන ඒ කියන්නේ ගිය මාසේ කරපු බුද්ධ පූජාවක් නිසා දැන් චිත්තචෛතසික ධර්ම උපදිනවා ඒකට අනු අභ්‍යාකතේ හට ගන්නවා සමහරට යන්න මෙතන කිසි හේතුවක් නැහැ අද්දෙක් එකතු කරලා වන්දනාව වඳින්න හිතෙනවා අර ගිය මාසේ කරපු මහසෑය හරි කොහේ හරි කරපු පූජාවක් දැන් අරමුණු වෙලා අතීතේ අරමුණු වෙලා එතකොට අතීතේ අරමුණු කරගෙන කුසල ධර්ම නිසා කුසලස්ස ධම්මස් අභ්‍යාකතස්ස ධම්මස් මෙන්න මේ විදියට වෙන රටාව. අනාගතේ අරමුණු දැන් තවම කරලා නැහැ. ඉස්සරහට කරන්න ඉන්න කටින පිංකමක් අරමුණු කරගෙන යාතුල පැන නගින තත්ත්වය. ඔන්න ওই විදියට මේ කුසලෝ මේ කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන එක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයටම අදාළව විමස විමසා බලනකොට එයාට ඒකෙනුත් නිවන් දකින්න පුළුවන්. හැබැයි මේ අපි අද කතා කරන්නේ වෙන කතාවක් නේ. මොකද්ද? එතකොට දැන් අපිට කුසල සීලය ගැන කියන්නයි උමනාවත් එන්නේ. මොකද්ද කුසල සීලය? කුසල සීලය තම ආතාපි කෙලස් තවන මේ සමස්ත වාක්‍ය සතර සතිපට්ඨානීට යගේ ඇතුළ ලෑස්ති කරගන්න යෙදුම. සතිපට්ඨානි වඩන්ට කලින් බුදුරජාන් වහන්සේ සතිපට්ඨානි වඩන ශ්‍රාවකයෙකුට පෙන්වා දුන්නු දෙයක් තියෙනවා. මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන කතාව. මේ සමස්ත කතාවට අපි කියන්නේ කුසල සීලය කියලා. එයාට අමුතුවෙන් එතන සිල් ඕනත් නැහැ මෙහෙම බලන්න පටන් ගත්තාම. එතකොට එතන ආතාපි කෙලස්තවන වීරිය කියනකොට කෙලස්තවන වීරිය කියන වචනේ තියෙන නිසා අපි ගන්නේ කුසලා කුසලතාවය. වීරිය කියන යෙදුම තියෙනවනේ. එතන වීරිය කිව්වම කුසලා කුසලද මොකද්ද කුසලේ? නිවනට බොහොම ආසන්න ශ්‍රාවකයෙක්ගේ කුසලේ උපට්ඨිත සතිය සිහිය පිහිටුවා ගත්තකම. එතන කුසල මේ ඒ පුද්ගලයා තුළ අකුසලතාවය මොකද්ද? මුට්ටස් සතිය මුලා වෙච්ච සිහිය. එතන අපි හැම වෙලාවකම වැඩ කරන්නේ උපට්ඨිත සතියකින් නෙමෙයි සිහිය පිහිටුවාගෙන අපිට වැඩ කරලා හුරු නෑ. මුට්ටස් සතියකින් ඉන්නේ. එතකොට මෙන්න මේ මුට්ටස් සතිය සහ උපට්ඨිත සතිය ගැන තමයි ආතාපි කියලා කියන්නේ. ආතාපි සම්පජානෝ සම්පජානෝ කියලා කියන්නේ ඒ ඒ පුද්ගලයා තුළ උපට්ඨිත සතිය මත පිහිටා සාත්තක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ කියලා සම්පජානකාරිය වසන එක. කෙලස්තවන වීරියෙන් කුසලය කියන එක තමයි උපට්ඨිත සතිය සිහිය පිහිටුවාගත්ත කෙනෙක් විදියට වර්තමානයේ අත්දැකීමත් එක්ක කොහොමද සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන සම්පජානකාරිය විමසා බලන්නේ. ඒ වතර මම වෙනම තෝරන්න යන්නේ ඒ සම්පජඤ්ඤය ගැන කරපු දෙනම දේශනා 40ක් විතර තියෙනවා. එතකොට ඒක මේ පින්නතුන් හොඳට බණහන අය නිසා මේ ඇත්තෝ ඒක දන්නවා. අන්නේ සාත්තක සම්පජඤ්ඤ ගෝචර සාත්තක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ අසම්මෝහ සම්පජඤ්ඤ කියන සම්පජානකාරීව සිහිනුවන උපදවා සිහිනුවනනේ දැන් කුසලයේ උපට්ඨිත සතිය සිහි පිහිටුවාගත් එක නී කුසලයේ සිහි පිහිටුවාගත් කෙනෙක් කොහොමද මේ වර්තමානියට අද්දකින් පරාසයකට මුණ දෙන්න වෙලානේ වර්තමානි ලෝකයේත් එකතු වෙන්න වෙලානේ ලෝකේ ඇසුරු කරන්න වෙලානේ ලෝකේ ඇසුරු කරනකොට වර්තමානයේ කොහොමද අපි මේ වෙලාවේ සාර්ථක අසාර්ථක සප්පාය අසප්පාය කොහොමද විමස විමසා ලෝකයේත් එක්ක එකතු වෙනවා. හරි අමාරු වැඩක් මේක. නිවන් දකින්න කියන එක ලේසි වැඩක් නෙමෙයි. අමාරු වැඩක්. හැබැයි අමාරු වැඩක් උනත් කරන්න පුළුවන්. මේක කරන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ ඇත්තටම ධාතුන් හසල විසිරෙන්න කියලාවත් අදිෂ්ඨාන කරන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි වගේ සාමාන්‍යයන් නෙමෙයි. ඒක ওই පින්නත හොතට තේරුම් ගන්න. දැන් මේ මහා භද්‍ර කල්පේ වුණත් කකුසඳ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ධාතුන් හසල විසිරෙන්න කියලා අදිෂ්ඨාන කළා. ඒ කියන්නේ ඒ බුදු උන්වහන්සේ දකින්න ප්‍රඥාගෝචර ශ්‍රාවකයන්ගේ ධාරිතාවය කොච්චරද කියලා. ඒකයි ධාතුන් හසල විසිරෙන්න කියලා අදිෂ්ඨාන කරන්නේ. නමුත් කොණාගමන බුදුරජාණන් වහන්සේ ධාතුන් හසල විසිරෙන්න කියලා අදිෂ්ඨාන මේ උන්වහන්සේගේ ජීවිතය ඇතුලේ පින්වත්නි මේ අපි මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා දිහා බැලුවම තේරෙනවා සමහර බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිෂ්ඨාන මා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිෂ්ඨාන කළේ නෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එතකොට ඒ ඒ කාශ්‍යප බුදුරජාණන්සෙනු එක ධාතු සැයයි දිවෙන්නේ. ඇයි උන්වහන්සේ දකිනවා එකක් එකට ගොඩාක් හේතු තියෙනවා. එකක් තමයි මේ ඇත්තටම මේ මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාකෝචර ශ්‍රාවකයන්ගේ ධාරිතාවය කොච්චරක්ද කියලා දකිනවා. නමුත් අපේ සාරණ ගියම්පන් හි බුදුරජාණන්සේ අදිෂ්ඨාන කළා ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. එතකොට මේ ධාතුන් වහන්සේලා විසිරීමත් එක්ක විශාල පිරිසකට මහ කුසල් කරගන්න අවකාශය ලැබුණා. ධාතු පරිනිර්වාණි සිද්ධ වෙලා නැහැ නේ තවම. ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාරයක් අදත් තියෙනවා. මේ ධාතුන් වහන්සේ හරියට හෙට මෙට වඩිනවා. ඉතින් ඒවා මේ කවුරුත් මේ ප්‍රෝඩාවට බිස්නස් එකකට කරන වැඩ නෙමෙයි. කවුරු වංචාවකට එහෙම කියනවා නෙමෙයි. හරියට ධාතුන් වහන්සේලා වඩින තැන් කොච්චර තියෙනවද? ඇයි ධාතුන් වහන්සේලා තවම පිරිනොම් පාලා නැහැ නේ? ධාතු පරිනිර්වාණයක් සිද්ධ වෙලා නැහැ නේ? එතකොට මේ ධාතුන් වහන්සේලා විසිරෙන්න පව අදිෂ්ඨාන කරන්නේ භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා කුසලයේ උපද්දවන්න තරම් ප්‍රඥාවේ ධාරිතාවයක් මිනිසුන්ට තියෙන නිසා. ඇත්තටම ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිෂ්ඨාන කළේ මේ මිනිසුන් පිං කරගන්න නෙවෙයි, පිං කොහොමත් කරගන්නවා මිනිස්සු. ඒකේ ප්‍රධාන ඉලක්කය තමයි මිනිසුන්ගේ ප්‍රඥාවේ ධාරිතාවේ බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒ ප්‍රඥාවේ ධාරිතාවය ඇතුළේ භාග්‍යතුන් වහන්සේ සිහි කර කර පැරණි කුසලයේ උපද්දවන්න පුළුවන් හැකියාව දැකලා ඒ වෙනුවෙන් තමයි ওই ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිස්ථාන කළේ. නැතුව මේ බුදුරජාණන් වහන්සේලා ආමිසයට දායාද වෙලා හිම නෙමෙයි ඒ වැඩේ කළේ. ආමිසයට දායාද වෙලා නෙමෙයි, අනාගත ශ්‍රාවකයාට ධර්මයට දායාද වීම වෙනස. ඒ කියන්නේ ප්‍රඥාව අවදි කරගන්න ඒකින් පොටක් පෑදෙනවා. බුදුරජාණන් සිහි කර කර යම් කෙනෙක් ඒ ධාතුන් වහන්සේට වන්දනා කරන කරපම අර යට ගියපු ධර්මයේ වඩාගෙන ආපු ප්‍රඥාවේ ධාරිතාවයක් තියෙනවනේ, කුසලතාවයක්. ඒක ඉස්මතු වෙලා එනවා එකපාරම. ඒක ඉස්මතු වුණාට පස්සේ බඳු කෙනෙකුට තමයි මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ. නැත්තම් ඔරොත්තු දෙන්නේ නැහෙනි ධර්මයේ. ගැළපෙන්නේ නැහැ ධර්මයේ. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ආතාපි කියන්නේ කෙලස්තාවන වීරිය. එතකොට කෙලස්තාවන වීරිය විදර්ශන මේ සතර සතිපට්ඨානය අසුරු කරගෙන බලද්දී මේ කෙලස්තාවන වීරිය කියන්නේ කුසලානං උපසම්පදායි. මොකද්ද කුසලය? සතර සතිපට්ඨානෙට අවකාශය හදාගෙන උපට්ඨිත සතිය කියලා අපි කිව්වා පොදු වචනයක්. ඊට පස්සේ අකුසලය කියලා කිව්වේ මුට්ටස් සතිය, මුලා වෙච්ච සිහිය. එතකොට ආතාපි සම්පජානෝ කියලා කිව්වේ නුවණ, සම්පජානකාරී වාසය කරන එක. සාත්තක සම්පජඤ්ඤ, අසප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියන සම්පජානකාරීව අරමුණු ඇසුරු කරද්දී යාතුල මතුවෙන தත්වය. යාතුල ඒක හුඟක් ශක්තිමත් දක්ෂ වෙන්න ඕනේ. සම්පජානෝ ආතාපි සම්පජානෝ සතිමා සිහිය, ඒ පුද්ගලයා තුල මතුවෙන අරමුණු ප්‍රතිබද්ධ සිහිය. මේ අරමුණු ඇසුරු කරද්දී යාතුල මතුවෙන සිහිය. එතකොට සතිපට්ඨානේ වඩනවා කියන එක නෙමෙයි. අරමුණු ඇසුරු කරද්දී සිහිය තියෙන්න ඕනේ. නැත්නම් අරමුණු පස්සේ අපි දුවනවනේ. අපි මේ අරමුණු මුණ ගැහෙනවනේ වර්තමානේ. මොනවද මුණ ගැහෙන්නේ? ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට අරමුණු වෙනවනේ. ඊට පස්සේ අතීතේ අරමුණු වෙනවා, අනාගතේ අරමුණු වෙනවා. අපි පනවගත්ත සත්ව පඤ්ඤත්ති අරමුණු වෙනවා, පුද්ගල පඤ්ඤත්ති අරමුණු වෙනවා, කාල පඤ්ඤත්ති අරමුණු වෙනවා. දැන් මේ වෙලාවේ කාලේ අරමුණු වෙනවා. දැන් ඔන්න 12ට කිට්ටුයි නේද කියලා අරමුණු වෙනවා. කාලපඤ්ඤත්තිය. ඒ 12ට කිට්ටු කියන්නේ මෙහෙනි ඇමරිකාවේ 12ට කිට්ටු නෑ මේ වෙලාවට. කාලපඤ්ඤත්තිය අරමුණු වෙනවා. පනවගත්ත ලෝකේ අරමුණු වෙනවා. ඒකට අනුව යාතුල වැඩ කරනවා. ඒකට අනුව වැඩ කරද්දී හැම වෙලාවකම යා සිහිය තියාගන්නවා. අකුසලයට විවෘත නොවි කුසලයේ මත ශක්තිමත් වෙන්න. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ එන සතර සතිපට්ඨානේ වඩනකම නෙමෙයි. අරමුණු ප්‍රතිබද්ධව පඤ්ඤත්ති සාගතව පනවගත්ත ලෝකේ පදනම් කරගෙන යාතුල ඇතිවෙන සංසුන්කම සංයමය. වර්තමානයේ කෙලෙස් වලට අවකාශය ඇති නොවන ආකාරයට යාතුල ඇතිවෙන සංයමය. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අභිජ්ජා දෝමනස විනේය ලෝකේ. මේ ලෝකේ ඇසුරු කරද්දී යාතුල පින්වත්නි මේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. මේ ලෝකේ ඇසුරු කරද්දී යාතුල කොයිතරම් ඥානය පාවිච්චි කරනවද, සතිය පාවිච්චි කරනවද, ඉවසීම පාවිච්චි කරනවද, ඉන්ද්‍රිය සංවරය පාවිච්චි කරනවද, සීලය පාවිච්චි කරනවද? එතන සීලය කියන්නේ මේ අපි කතා කරන පන්සිල් අටසිල් ඒවා. එතකොට තමයි පින්වත්නි ලෝකේ සුන්දර විනය එන්නේ. මොකද්ද සුන්දර විනය එන්නේ? කොහොමද? ඥාන සංවරය, කන්ති සංවරය, විනය කියන්නේ සංවරය කියන එකනේ. සංවරය ඇතුලේ තමයි පුද්ගලයා තුළ විනය මතුවෙන්නේ. ලෝකේ විනය නැත්තේ ඇතුළ සංවරය නැති නිසා. එතන ඇත්තටම සංවරයටමයි විනය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය ඇතුලේ. නැත්තම් එක එක සන්දර්භවල එක එක විදිහට විනය විස්තර කරගන්න පුළුවන්. එතකොට මේ සංවරයේ බුදුරජාන් වහන්සේ කොහොමද අපිට පෙන්වන්නේ? සීල සංවරය කියලා එකක් පෙන්වුවා. ඒ කියන්නේ පන්සිල් අට සීල රෝමියෝ ටික. සීල සංවරය. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියලා එකක් පෙන්වුවා. මේ වෙලාවේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම එක්ක ප්‍රතිචාර දක්වද්දී කොහොමද තමා තුළ ඇති වෙන සංයමය? සීල සංවරය. ඥාන සංවරය කියලා එකක් පෙන්වුවා. කොහොමද මේ වෙලාවේ අධ්‍යක්ීම ප්‍රත්‍යෝපන්න තත්වයෙන් විමසන්නේ? පටිච්ච සමුප්පන්න විමසන්නේ මොකක්ද? මේ වෙලාව අමිහිරිය අත්දැකීමනේ. ඒතොර එයා දකින්න කොහොමද? ඥාන සංවරයක් තියෙන කෙනා දකින්න අනේ මේ මම සසර කරපු එකක් මේන කියලා දකින්න. ඒතොර සංසුන්නේ. ලෝකේ ඉතා අමිහිරි අමනාප කටුක අත්දැකීම් වෙනවා. එතකොට බලනවා ඥානෙන්. ඥානෙන් බලනකොට මේ බඳු කටුක දේවල් වපුරලා මම ඒකයි මේ බඳු කටුක අත්දැකීම් වලට යන්නේ ඥාන සංවරයකට කියයි. ඉන්ද්‍රිය සංවරය, සීල සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය. තමා තුළ පැන නගිනවා කෙලෙස් විතර්කේ, විතර්ක ඉවසනවා, ප්‍රතිචාර දක්වන්නේ. තවම කෙලෙස් නිරුද්ධ කරලා නැති නිසා තමා තුළ කාමයන් පිළිබඳ අභ්‍යන්තරික විතර්ක, කාම විතර්ක පැන නගිනවා හිත ඇතුලේ. සත්‍ය අවබෝධයේ තමන් තුළ ස්ථාවරත්වයක් නැති නිසා ව්‍යාපාද විතර්ක පැන නගිනවා. විතර්ක වල ප්‍රතිචාර දක්වන්නේ පුළුවන් තරම් ඉවසනවා. පුළුවන් තරම් ඉවසනවා. විතර්කව ඉවසනවා. ඇයි? විතර්ක හිත මත පදිංචි වෙලා නැහැ. විතර්ක ඇති වෙලා නැති වෙලා යනවනේ. එහෙම විතර්ක පැන නගිනකොට පුළුවන් තරම් ඉවසනවා. එතකොට ඒකට අපි කියන්නේ මොකද්ද? කන්ති සංවරය. එතකොට සීල සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, ඉන්ද්‍රිය සංවරය. මෙන්න මේ වයින් සමන්නාගත වෙච්ච තත්වයට අපි කියනවා මොකද්ද? මේ විනය්‍ය ලෝකේ විනය කියලා. මෙන්න මේ විනය කියන්නේ මහා බරපතල තත්වයක් ඒක. විනය්‍ය ලෝකේ අවිඥා දෝමනස්සං. එතකොට අවිද්‍යාවයි දෝමනස්සයි දෙක නැතුව යම්කිසි ආකාරයක උපේක්ෂාවක් මත එයාගේ හිත පිහිටනවා. උපේක්ෂාවක් මත පිහිටනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිමප්තිය කියන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක බුදුරජාණන්සේ සාකච්ඡා කළ බොහොම ප්‍රියමනාප ධර්ම කතාවකදී බුදුරජාණන් වහන්සේගෙන් අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ කුසල සීලයේ කියලා කතා කරනවා. සීලයක් කුසල සීලයක පවතින ප්‍රයෝජනය කුමක්ද? කිමානි සංසා මොකද්ද ආනිසංසය? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද කුසල සීලයේ ආනිසංස පශ්චත්තාප නොවීමයි. පශ්චත්තාප නොවීම. දැන් හරිනේ අභිජ්ජා දෝමනස්සං කියලා නිවර කළේ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අවිද්‍යාවයි දෝමනස්සේ දෙකම නෑ යාගේ හිත තුළ. අවිද්‍යාව දෝමනස්ස පැන නගින් නැති මට්ටමට විනය්‍ය ලෝකේ එයා තුළ සීල සංවරයේ, කන්ති සංවරයේ, ඥාන සංවරයේ, ඉන්ද්‍රිය සංවරයේ, සති සංවරයේ තියෙනවා. හරිනි පින්වත්නි, මේ සමස්ත කතාවේම ප්‍රතිලාභය මොකද්ද? ප්‍රතිලාභය තමයි එයා තුළ මතුවෙන, එයා තුළ පැන නගින, එයා තුළ නිරන්තරයෙන්ම ගොඩ නැගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ සුන්දර අත්දැකීම උපේක්ඛාව. එතන මේ තවම මේ උපේක්ෂා, මෙතන උපේක්ෂාව කියලා කියන්නේ පින්නත් පශ්චත්තාපයක් නෑ. අවිජ්ජා දෝමනස්ස වලින් බැටකන්නේ නෑ. නෑ බැටකන්නේම නැද්ද? නෑ නෑ බැටකනවා. එයා මෙබඳු සිහිය එළඹාගත් ශ්‍රාවකෙක් විදියට කුසල සීලයක් මත වාසය කරන්න පුළුවන් තාක් කල් එයාට මේ අවදානම නෑ. එතකොට මෙන්න මේ අවදානේ. එතකොට කුසල සීලෙ ඊටස බුදුරජාණන්සු වදාලේ කුමක්ද? එතකොට කුසල සීලේ කානිසංසය පශ්චත්තාප නොවීම නම් පශ්චත්තාප නොවීමේ ආනිසංසය මොකද්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහද්දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ පශ්චත්තාප නොවීම ආනිසංසය වෙලා තියෙන්නේ ආනන්ද පාමුජ්ජයට ප්‍රමුදිත බවට. ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව කියලා කියන්නේ මොකද්ද? තරුණ ප්‍රීතිය කියන එක ප්‍රමුදිත බව කියන්නේ. තරුණ ප්‍රීතිය, යෞවන ප්‍රීතිය කියන එක. එතකොට අවිජ්ජා දෝමනස් වලින් බැටකන් නැති හැම වෙලාවකම යාගේ සිත තුළ බරපතල උපක්ලේශ වලින් බැටකන අධ්‍යාත්මික තත්වයක් නැහැ. එතකොට ඉබඳු එක ඉතා මිහිරි තත්වයක් පින්වත්. මේක ඉතාම සොඳුරු අත්දැකීමක්. එතකොට මේ පාමොජ්ජේ ආනිසංසය ගැන කියද්දි බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රීතිපස්සද්ධිය ගැන කියාගෙන යනවා ඉස්සරහට. එතකොට මේබඳු ආකාරයක ආධ්‍යාත්මික දමනයක් ඇති වෙනකොට යාතුල මතුවෙනවා මොකද්ද? විමුක්ත සිතක්. යම්කිසි ආකාරයක මිදුණු සිතක්. සදාතනිකව මිදුණු සිතක් නෙමෙයි, తాවකාලිකව කෙලෙසුන්ගේ මිදුණු සිතක් තියෙනවා. ඇයි? අර කුසල සීලය තුළින් ඇතිවෙච්ච මේ පශ්චත්තාප නොවීම විසින් මෝරපු තරුණ ප්‍රීතිය, ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව. ඒත් ඇතනම් ප්‍රමුදිත බව කියලා කියන්නේ එක මේ වගේ. ප්‍රමුදිත බව කියලා කියන්නේ එක පූර්ණ ප්‍රීතියක් නෙමේ. ඒක හරියට යාට විශ්වාසයක් ඇති වෙනවා මේක කළොත් හරියනවා කියලා. දැන් ඔයාලට අදත් බණහද්දී තිනව නේද මේ අද ඕන ස්වාමනාංශ නමකින් බණ අහනකොට ඉන්නවනේ මේක කරලා බලන්න ඕන. මේ හඳුල්ලා මෙච්චර කියන එකේ මේක කරලා. එතකොට මෙයාට ඒටත් එහාට ගිහින් ඇති වෙනව නෑ නෑ මේක ප්‍රතිඵලදායකයි. තව මෙයා ගැඹුරු මානසික අත්දැකීම් වලට යථාභූත ඥානී ස්පර්ශ කරන්න පුළුවන් විදිහට ඇතුළාන්තය තුළ ඒකට ආසන්න වෙලා නැහැ. ඉතින් යථාභූත ඥාන දර්ශනීය සමාධියෙන් ඉහළ අත්දැකීමක්නේ ගැඹුරු සමාධිය වඩන කෙනාටනේ. මේ සමාධියේ වඩන කෙනා තුළ අත්දැකීමක්නේ යථාභූත ඥානය කියන එක. සමාධියට අත්දැකීමනේ සැපය. සුඛිනෝ චිත්තං සමාධියති කියන්නේ. එතකොට මෙතන ඇතිවෙන්නේ මහා මෝරපු ප්‍රීතියක් නෙමෙයි තරුණ ප්‍රීතියක්. එයාට විශ්වාසයක් ඇති වෙනවා බණ අහනවට එයාට ගිහින් අර කුසල සීලෙමත් එයා ශක්තිමත් වෙන්න ශක්තිය. එයා ශක්තිමත් වෙන්න ඕන මේවා දැන් අහන්නේ ඒවනේ ඔක්කොම. එයා ශක්තිමත් වෙලා එදිනෙදා වැඩ කරද්දි ගනුදෙනු කරද්දි ඉතින් අමාරු වැඩක්. ඇයි ලෝකේ කෙලෙස්සුන්ගේ අභියෝගයක් තියෙනවා අපිට. කෙලෙස් විසින් අපිට ඉතා බරපතල විදියට අභියෝග කරමින් තිබෙනවා. නමුත් ඒ කෙලෙස් වලින් අභියෝග කෙලෙස් මත ගොඩනගෙන අභියෝගයේ අභිභවණය කරලා එයා කොහොම හරි මේක මත රැකුණොත් ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස් සංකේණික එයා ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තොත් එයා පාවිච්චි කරන්න පටන් ගත්තොත් ඒ සමස්ත කතාව කුසල සීලය සීල විසුද්ධිය ඊට එහා ඊට වෙනස් කතාවක් සීල සම්පත්තිය තවත් කතාවක්. එතකොට සීල සම්පත්තිය ඕනේ නැද්ද? ඒක ඕනමයි. ඒක හැමදාම මේකනේ බණක් කියන්න කලින් අපි අදත් පන්සිල් දුන්නේ. ඒක ඕනමයි අපිට. එතකොට මේ එතනින් එහාටත් ගිහින් යම් කෙනෙක් ටිකක් ගැඹුරින් ජීවිතේ විමස විමසා බලන කෙනෙකුට ඒ එහෙම විමස විමසා බලන කෙනා තුළ යම් කිසි ආකාරයක තරුණ ප්‍රීතියක් ඇති වෙනවා, පාමොජ්ජයක්, ප්‍රමුදිත බවක් එයාගේ හිත ඇති වෙනවා. ඒක එයාට විශ්වාසයක් ඇති වෙනවා. මේක කළොත් හරියනවාමයි. මේවා නිකන් නෙමෙයි. මේවා කිය මේ කියන එක ඒ දැන් එයා ටිකක් කරලා තියෙනවනේ අර කුසල සීලයකට එකතු වෙලා. ඒතකොට එයාට උපේක්ෂා යම් කිසි ආකාරයක පශ්චාත්තාපයක් හිතේ නැහනේ. අර වෙනද හරියට මේ පින්වත්නි අභිජ්ජා දෝමනස් වලින් එයා බැටකනවා. දැන් බැටකන්නේ ඒකත් ලොකු දෙයක්නේ. බැටකන් නැති නිසා මෙයා තුළ තියෙනවා යෞවන ප්‍රීතියක්. ඒ යෞවන ප්‍රීතිය නිසා එයාට හිතෙනවා මේක නම් කරලම බලන්න ඕනේ කියලා. ඒ කරලා බලනකොට එයාට එහෙම බලනකොට එයාට දැන් තියෙන යම් කිසි මිඳුනු සිතක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙසුන්ගේ මිදුණු සිතක් නෙමෙයි. ඒක සමුච්ඡේද ප්‍රහාණය කියලා එකට කියන්නේ. නමුත් නෑ తాවකාලිකව යම් කිසි ආකාරයක කෙලෙස් මැඩ පැවතුණු මිදුණු සිතක් තියෙනවා. අන්නේ මිදුණු සිත කියන එක එයා ඒ මිදුණු සිතම අඳුනාගෙන ඒ මිදුණු සිත ඇති වෙන නැති වෙන විදිය බලන්න පටන් ගත්තොත් එයා චිත්තානුපස්සන පර්යායයකට එකතු වෙනවා. ඇයි මේ චිත්තානුපස්සන විදිය අපි 16 ආකාරයකින් විදර්ශනා පටිපාටි ගැන පැහැදිලි කරද්දී කියනවා විමුක්ත සිත කියන එක විදර්ශනාවට ගන්නවා කියලා. සරාගී සිත විතරාගී සිත කියන ගින් තියෙනවා විමුක්ත සිත අවිමුක්ත සිත කියලා. ඒ දෙකම විතර එතන විමුක්ත සිත කියන්නේ නිවනටපත් වුණා කියන එක නෙමෙයි. අර නීවරණ වලින් බැටකන්නේ නැහැ දැන්. බැටකන්නේම නැහැ නෙමෙයි. නීවරණ වලින් බැටකන්නේ නැහැ. එන විමුක්ත සිත විදර්ශනා කරනවා කියලා කියන්නේ මේ නිවන් වඟ වඩන කෙනෙකුට නේද? නිවන් මඟ වඩන්නේ නිවනටපත් නොවිච්ච නිසානේ. තව මාර්ගයේ ඉන්න නිසානේ. එතකොට නිවන් මඟ වඩන්නේ තවම මාර්ගයට එකතු වෙලා නැති මෙතන විමුක්ත සිත කියලා කියන්නේ සදාතනිකව කෙලෙසුන්ගේ මිදුණු සිත කියන එක නෙමෙයි. සමහර අය මේ සිත් 16 මේ 16 ආකාරයක පర్యాయ තෝරද්දී කියනවා විමුක්ත සිත කියන්නේ මේ රහතන් වහන්සේගේ සිත කියලා. අපොයි නෑ පින්වත්නි. රහතන් වහන්සේගේ සිත රහතන් වහන්සේට අරහත් සිත විමසා බලනකොට ditthadhamma සුඛ විහරණයක් උපදිනවා. එච්චරයි. රහතන් වහන්සේ විමුක්ත සිත විදර්ශනා කරන්නේ නැහැ. රහතන් වහන්සේන්ට නෙමෙයි මේ කියලා තියෙන්නේ විමුක්ත සිත කියන්නේ. විමුක්ත සිත අවිමුක්ත සිත කියලා කියන්නේ නීවරණ වලින් බැටකන සිත, නීවරණ වලින් බැටකන් නැති සිත කියන එක. ඇයි ඉතින් නීවරණ වලින් බැටකන් නැති එකත් එක්තරා විදියක මිදීමක් නේ. නීවරණ වලින් බැටකන ලෝකයක නීවරණ වලින් බැටකන් නැති සිත කියන එක පින්වත් නිමිදුණු සිතක් නේ. හැබැයි ඒක සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි. සම්පූර්ණයෙන් කෙලෙස් වලින් ප්‍රහාණය වෙලා නැහැ. ඒක මේ ඵල සමාපත්තියකට සමවදින මේ අත්දැකීමක් නෙමෙයි ඒක. එයා මේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන මේ සමස්ත කතාව නම් වූ කුසල සීලයට එකතු වෙච්ච නිසා අභිජ්ජා දෝමනස්ස වලින් බැටකන් නැතිකම නිසා පශ්චත්තාපයක් එයාට නැහැ. ඒ පශ්චත්තාපේ නැතිකම නිසාම එයාට පාමුජ්ජයක් ඇති වෙලා තියෙනවා, යෝන් ප්‍රීතියක්. ඒ යෝන් ප්‍රීතිය තුළ අර නීවරණ වලින් ඊට කලින් බැටකාපු විදිහට බැටකන් නැහැ. ඒ කියන්නේ එයාට මිදුණු සිතක් තියෙන. අවිමුක්ත සිත කියන්නේ නීවරණ වලින් බැටකන සිත. එයා දිගට දිගට නීවරණ වලින් එයා බරපතල විදියට නීවරණ වලින් එයා බැට කනවා. බරපතල විදියට එයා බැට කනවා. ඉතින් දැන් එයාට මේ මිදුණු සිත කියන එක යම් මිදුණු සිතක් තියෙනවා. ඒ මිදුණු සිත හේතු ප්‍රත්‍යෝසේ විමසා විමසා බලනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුළ ඒ පාමොජ්ජේ නිසාම ප්‍රීතිය ජනිත වෙන්න පටන් ගන්නවා. ඒ මිදුණු සිත විමස විමස බලනකොට කලින් නොමිදුණු සිතක් තිබුණා, දැන් මගේ සිත මිදිලා කුසල සීලේ ප්‍රත්‍යක හේතු කරගෙන තමයි මට මේ මිදුණු සිත ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. කුසල සීලයේ හේතුව කියලා බලනවා. කුසල සීලේ ඇතිවෙච්ච ප්‍රතිලාභය තමයි පින්වත්නි මේ මා තුළ ඇතිවෙච්ච తాවකාලිකව කෙලෙසුන්ගේ නීවරණ වලින් මිදුණු සිත කියලා බලනවා. අන්නේ මිදුණු සිත විමස විමසා බලනකොට එයා තුළ මහ අර යෞවන ප්‍රීතිය මෝරල වැඩෙන්න ගන්නවා. පාමොජ්ජේ නිසා ප්‍රීතිය උපදිනවා කියන්නේ ඕනෝකට. ඒ ප්‍රීතිය ඇති වෙනකොට බොහොම කාය පස්සද්ධියක් ඇති වෙනවා. ඒ කාය පස්සද්ධිය මත තමයි සමාධිය උපදින්නේ. ඒ කාය පස්සද්ධිය තමයි සමාධිමය අධ්‍යක්ීමේ සාරය වෙන්නේ. ඒ බඳු සමාධිමය සිතකින් එයා තුල ඇති වෙච්ච මේ අධ්‍යක්ීම් පරාසයම එයා විතර ඇති වෙන නැති වෙන විදිය බලන්න ගියාට පස්සේ එයා තුල උපදින යථාභූත ඥානය. ඒ නිසා තමයි සමාධියෙන් පස්සේ සමාහිතෝ භික්කවේ යථාභූතම් පජානාති කියන්නේ. සමාධිය නිසා යථාභූත ඥානයක් ඇති වෙනවා. මොකද මේ බඳු මිදුණු සිතක් පවා ඇති වෙලා නැති වෙලා යනවා. නීවරණ වලින් මිදිච්ච එක සාන්තයි ප්‍රණීතයි තමයි. නමුත් මේ නීවරණ වලින් මිදිච්ච සාන්ත ප්‍රණීත අධ්‍යක්ීම් පවා ස්ථාවර තත්වයක් නෙමෙයි. මොකද සිතේ ස්වභාවය ඇතිවීම නැතිවීම කියලා හොඳට ගැඹුරින් විමස විමසා බලනකොට යථාභූත ඥානයක් ඇති වෙනවා. මේ සිත නිරතුරුව ඇති වෙලා නිරතුරුව නැති වෙලා යනවා කියලා. එහෙම නිරතුරුව ඇති වෙලා නිරතුරුව නැති වෙලා යන බව පිළිබඳ යා දකින්නකොට සමුදයාර්ය සත්‍යයි නිරෝධය යා හොඳට මනවින් හොඳට දැනගන්නකොට යා දැකගන්නකොට යා අඳුනා ගන්නකොට තේරුම් ගන්නකොට ඒ නිසාම් පින්වත්නි යාට නොයල්මක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා. මොකක් ගැනද කලකිරින්නේ? මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් ඇතුලේ පදිංචි වෙලා ඉන්න ලෝකයක් හොයන එක ගැන කලකිරින්නේ. ජීවිතය ගැන නෙමෙයි. ඇති වෙලා නැති වෙලා යන ප්‍රවාහයක් ඇතුලේ, ඇති වෙමින් නැති වෙමින් යන ප්‍රවාහය ඇතුලේ පදිංචි වෙලා ඉන්න ලෝකයක් හොයන එක ගැන, පිහිටා ඉන්න ලෝකයක් හොයන එක ගැන, පිහිටායින්ද ලෝකයක් හොයලා ඒ බඳු ලෝකයක් පැත්තට දුවන එක ගැන යාට මහ පුදුම කලකිරීමක් ඇති වෙනවා. ඒකයි අපි කියන්නේ ඔය සස්සර කලකිරෙනවා කියලා. ජීවිතය ගැන නෙමෙයි සංසාරය ගැන මහ කලකිරීමක් ඇති වෙන මේ ඇයි සංසාරයට යා දුවන්නේ ලෝකේ හොයාගෙනනේ. හොයන ලෝකයක් හොයනකම් එතකොට ඒ සංසාරයට දුවන එක ඇතුලේ රැස් වෙන අතුරු ප්‍රතිලාභයන් අபிසංකාර අபிසංකාර විසින් නැවත නැවත බඳුම සසරකට අපි එකතු කරනවා. එතන මෙන්න මේ විදිහට කලකිරීමක් ඇති වෙනවා. නිබ්බිදාව නිසා යාතුල මතුවෙන විරාගය තුලින් සද්ධාතනිකව කෙලස් මිදුණු ස්වභාවයකටපත් වෙනවා. අන්නේ ඒ ස්ථාවර මිදුණු ස්වභාවයද යම් කෙනෙකුගේ ස්ථාවරව මිදෙන ස්වභාවයද විදර්ශනා කරන්න ඒ ශ්‍රාවකයා සත්‍ය අවබෝධයේ පැත්තට ක්‍රමානුකූලව එකතු වෙනවා. ඉතින් මේක හරි ගැඹුරු පටිපාටිය. නමුත් මේ පටිපාටිය හොඳට අපි දරා ගන්න ඕන. ඒක ධර්මයෙන් හොඳට බලබලා අඩුපාඩු ටික හදා ගන්න ඕන. එහෙම අඩුපාඩු හද හදා තමන්ගේ ජීවිතයේ දැක්කම බුදුරජාණන් වහන්සේ වදාළ සදාතනික මිදීමකට එයාගේ සිතපත් වෙනවා. ඒ නිසා අපි කියන හදිස්සි වෙන්න හොඳ නැහැ. දැන් ලංකාවේ බෞද්ධයන්ට පුදුම කලබලයක් තියෙනවා. කලබල වුණොත් මොකුත් කරන්න බෑ. අප්‍රමාදී වෙන්න කිව්වෝ කලබල වෙනවා කියන එකට නෙමෙයි. අප්‍රමාදී කිව්වේ ප්‍රඥාව මත යෙදෙන්න කියපු එක. ඒකයි අප්‍රමාදී විස්තර කරන ධර්මයේ තොරණේ පඤ්ඤාය නප්පමඤ්ඤස්ස කියලා. අප්‍රමාදේ නම් ප්‍රඥාව මත අප්‍රමාදීයි අප්‍රමාදී වීමයි කියලා. මේ ප්‍රඥාව කියන්නේ කලබල වෙන්න කියන එක නෙමෙයි. කලබල වුණොත් මොකුත් කරන්න බෑ පින්වත්නි. ඒ නිසා ප්‍රඥා අප්‍රමාදේ කියන්නේ ප්‍රඥාව මත යෙදෙන එක කියනවා. ඒ ප්‍රඥාව මත යෙදෙන කමට තමයි ප්‍රඥාව මේ අප්‍රමාදේ කියන්නේ. නැතු ඔය සාමාන්‍ය වර්තමානයේ කෙලෙස් කෝලහලයක් ඇතුලේ ඇති වෙන කලබලය නැන ඉක්මනට නිවන් දකින්න ඕන, සීලයක් දියුණු කරන්න ඕන, චිත්ත සමාධිය වඩන්න ඕන, විදර්ශනා ප්‍රඥාවෙන් ලෝකේ විමසන්න ඕන, විමුක්ත ශ්‍රාවකයාගේ අත්දැකීම් උරගාලා බලන්න ඕන කියලා ඔයාලට හිතෙන එක එහෙම නෙමෙයි. එයා මේ කතාව කොච්චර ප්‍රඥාව විමස ගන්න උවමනාව දක්ෂකම තියනවද කියන එක. ඒ නිසා ඒබඳු දක්ෂකමක් අපි හදා ගන්න ඕනේ. ඒබඳු දක්ෂතා සහිත ශ්‍රාවකත්වයක් උදෙසා මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පිනතුන්ලා හැම දිනාටම උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බලංගොඩ මුගුණමලේ නොම්බර 33 පහ නිවසේ පදිංචි ජීපී ගුණසේකර මහත්මයාතුළු පවුලේ පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. ගුණසේකර මහත්මයාතුළු සියලු දෙනාගේම ජීවිත වඩා ධර්මයෙන් ආලෝකමත් වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු මේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අප දිනපතාම රැස් කරා වූ ධර්ම දානමේ කුසල් නිවන් පිණිස උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ සියලුම මහා සංඝරත්නයට දේශකයන් වහන්සේ විච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම ගුණසේකර මහත්මයා ප්‍රදානිම මහත්මිය ඇතුළු පිනතුන් නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම සතර වරන් රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ බලංගොඩ මුගුණමලේ නොමර 33/5 නිවසේ පදිංචි ජී.පී. ගුණසේකර මහතා ඇතුළු පවුලේ සැම විසින්. සුජීවත්ව වෙසෙන ඥාත හිත මිතුරු පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් බලයෙන් ධර්මය දේශනා කරන ගෞරවනීය පින්වත් ධර්මදේශක ස්වාමින් වහන්සේටත් ස්වාමින් වහන්සේගේ දෙමාපියන්ටත් සීලම මහා සංඝරත්නයටත් දෙපාර්ශවයේම දෙමාපියන්ටත් දායකත්වයේ දරුව අයගේ පෞල්වල සමටත් ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ලක්වාසි ලෝවාසි සීල දිනාටමත් වහවහ උතුම් නිර්වාණාව බොහෝදය පිණිස මේ ධර්ම දානමේ කුසලය හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ඥාති පිරිස වන මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන කුසල් බලයෙන් දායකත්වයේ දරුව පින්වතුන් නමින් පරලෝසපත් සීලම ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනු ලබන අතර භවකාමී සසර සැපවත්ව මගඵල නිවණින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.